කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදන අංක 1 එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ජනගහන අනාගතය ජනගහන සංක්‍රාන්තිය සහ ජාතික සංවර්ධනය කෙරෙහි එහි බලපෑම අවබෝධ කර ගැනීම පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීයන් සමග සිදු කරන අන්තර් ක්‍රියාකාරී සැසිය 2026 සැප්තැම්බර් 9 වෙනි බදාදා එනම් අද දින පෙරවරු 11:30 සිට පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක දෙකෙහිදී පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා සහභාගී වන ලෙස සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාරුණිකව ආරාධනා කරනු කැමැත්තෙමි. නිවේදන අංක 2 2026 8/20 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා සැසීමේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සීලුම වාර්තා ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසීමට තීරණය කරන ලදී. ඒ අනුව ඔබගේ සභා මේසේ මත තබා ඇති ආකෘතිපත්‍යය ප්‍රත්‍යේ ඒ සඳහා වන ඔබගේ කැමැත්ත සටහන් කර පාර්ලිමේන්තුවේ මහලිකම් වෙත ලැබීමට සලස්වනමින් සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා සිටිමි. විපිලේකනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual performance report of the Judicial Service Commission for the year 2025. I move that this report be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I present the annual performance report of the Department of Technical Education and Training for the year 2025, and I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital.
ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා වෙනුවෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ගරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් 2023 වර්ෂය සඳහා GSMB Technical Services පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේද යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටිතල පාසුකම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ස්ථිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේද යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහනගර සභාව පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 488 සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොළඹ මහනගර සභාව පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 490 සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා.
2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු පරිසර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2025 වර්ෂය සඳහා විරල සංරක්ෂණ සහ විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ස්ථිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2025 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රජයේ කර්මාංශාල දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ, එවකට ජල සම්පාදන අමාත්‍යාංශය, එවකට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, රජයේ කර්මාංශාල දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මාජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා.
ගරු කතානායකතුමනි, දර්ගා නගරයේ වරාපිටිය අංක 205 තරණ ස්ථානයේ පදිංචි HS වීරසිරි ප්‍රනාන්දු මහතා සහ වෙනත් 7 දෙනෙකුගේ ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් ගලප්පති මහතා.
ගරු කතානායකතුමනි, අතුරුගිරිය ලේ ටෙරස් 4 පටුමග අංක 723.95 දරන ස්ථානයේ පදිංචි බිම්ශානි ජාසින් ආරච්චි මහත්මියගේ ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය.
ගරු කතානායකතුමනි, කඩුවෙල කොරතොට මැණික් ආගර පාර අංක 298 දරණ ස්ථානයේහි පදිංචි KP හෙට්ටිගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම සහ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම උදෙසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබත් දෙපාර්තමේන්තුව සක්‍රියව දායක වෙමින් පවතී. ප්‍රශ්න අංක 1, 2025 වසරේ මුල් මාස 6ට සාපේක්ෂව 2026 වසරේ මුල් මාස 6 තුළ රාජ්‍ය ආදායම 27%කින් ඉහළ යාමට බලපෑ ප්‍රධානතම සාධක මොනවාද? දෙවැනි ප්‍රශ්නය, බදු අනුකූලතාවය තහවුරු කිරීමට සහ බදු පැහැරහැරීම වැළැක්වීමට ආදායම් එකතු කිරීමේ ආයතන ඩිජිටල්කරණය කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවර කවරේද? 3. මෙම ආදායම් වර්ධනයේ ඉදිරි කාල සීමාව තුළත් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශයේ සතු උපාය මාර්ගික සැලසුම කුමක්ද? මෙමගින් 4 මෙමගින් අත්පත් කරගත් මූල්‍ය ස්ථාවරත්වය හරහා ග්‍රාමීය අඩිතල පහසුකම් නැංවීමට සහ සහන සේවා සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කරන්නේද?
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1, 2025 වසරේ පළමු මාස 6 තුළ රුපියල් බිලියන 2152.1ක් වූ බදු ආදායම 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ රුපියල් බිලියන 2710.6ක් දක්වා 25.9%කින් වර්ධනය වී ඇත. එමෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් 2025 වසරේ පළමු මාස 6 තුළදී ලද ආදායම රුපියල් බිලියන 1037.9 සිට 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 1247.6 දක්වා 20.2%කින් වර්ධනය වී ඇත. 2025 වසරේ පළමු මාස 6 තුළදී රුපියල් බිලියන 169.6ක් වූ බදු නොවන ආදායමද 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 243.6ක් දක්වා 43.6%කින් වර්ධනය වී ඇත. ඒ අනුව සමස්ත බදු හා බදු නොවන ආදායම 2025 වසරේ පළමු මාස 6 තුළ වූ රුපියල් බිලියන 2321.7 සිට 2026 වසරේ සමාන කාල පරිච්ඡේදයක් තුළදී රුපියල් බිලියන 2954.2ක් දක්වා 27.2%කින් වර්ධනය වී ඇත. ඉහත පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලද ආදායම වර්ධනය වීම සමස්ත රාජ්‍ය ආදායම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත. මීට අමතරව රුපියල් බිලියන 42ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභාංශ පැවරුම් ලැබීම හේතුවෙන් බදු නොවන ආදායමද සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී. ප්‍රශ්න අංක 2. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් එකතු කිරීමේ ආයතන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව බදු අනුකූලතාවයේ ඉහළ නැංවීම, ආදායම අහිමිවීම අඩු කිරීම හා ගෙවීම් පැහැරහැරීම අවම කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේද යොදා ගනිමින් පවතී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය රැමිස් හරහා බදු ලියාපදිංචිය, විද්‍යුත් ගොනු කිරීම, බදු ගෙවීම්, මුදල් ආපසු ගෙවීම් සහ අනුකූලතා අධීක්ෂණය සිදුකරනු ලබයි. එකතු කළ අගය මත බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂිත විකුණුම් ස්ථාන යන්ත්‍ර POS සහ විද්‍යුත් ඉන්වොයිස් e-invoicing හඳුන්වා දීමට නියමිතය. තවද දෙපාර්තමේන්තුවෙන් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ වාර්තා සහ ගෙවීම් e-සේවාව භාවිතා කරමින් ලබා ගැනීම සිදු කෙරේ. තුන්වන පාර්ශ්වයන්ගෙන් ලබා ගනු ලබන තොරතුරු බදු ගෙවන්නන්ගේ ආදායම් වාර්තාවට ඇතුළත් කරමින් ප්‍රී ෆයිලින් ඔවුන්ට වඩාත් සරල කරන ලද වාර්තාවක් ඊ සේවාව මගින් ලබා දීමට හැකි පද්ධතියක් දෙපාර්තමේන්තුව සතුව ඇත. ශ්‍රී ලංකා රේගුව ස්වයංකීය රේගු දත්ත පද්ධතිය ඇතුළු ඩිජිටල් පද්ධති මගින් ස්වයං ප්‍රකාශ ඉදිරිපත් කිරීම ඩෙක්ලරේෂන් සහ තොරතුරු හුවමාරු ස්වයංක්‍රීය කර ඇති අතර යෝජිත ඩිජිටල් අක්ෂර සහ ජාතික තනි කවුළු නැෂනල් සිංගල් වින්ඩෝ පද්ධතිය මගින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය තවදුරටත් සරල කිරීමට අපේක්ෂා කෙරේ. තවද භෞතිකමය වශයෙන් ලේඛන ඉදිරිපත් කිරීම වෙනුවට අදාළ ලේඛන ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීම සත්‍යතාවය අනුමැතිය ගෙවීම සහ වාර්තා තබා ගැනීම සඳහා වැඩසටහනක් ශ්‍රී ලංකා රේගුව ක්‍රියාත්මක කරයි. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුව සඳහා වන ආදායම් පරිපාලන ඩිජිටල් පද්ධතිය හරහා බලපත්‍ර නිෂ්පාදන අධීක්ෂණය, බදු අය කිරීම, සැපයුම්දාම කළමනාකරණය, නීතිය ක්‍රියාත්මක කිරීම, විද්‍යුත් වාර්තා ඉදිරිපත් කිරීම සහ විද්‍යුත් ගෙවීම් සිදු කිරීමට කටයුතු කරමින් සිටි. ප්‍රශ්න අංක 3. රාජ්‍ය ආදායම් තිරසාරව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් දෛනික හා මාසික පදනමින් ආදායම් අධීක්ෂණය සිදු කරනු ලබන අතර 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කර්මනාකරණ පනතේ 8 වන වගන්තිය යටතේ පත්කරන ලද ආදායම් කළමනාකරණ කමිටුව විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ආදායම් සම්බන්ධ උපාය මාර්ග සමාලෝචනය කරනු ලබයි. තවද රාජ්‍ය ආදායම මධ්‍යකාලීනව තිරසාරව වර්ධනය කිරීම සඳහා මධ්‍යකාලීන ආදායම් උපාය මාර්ගයද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී. ප්‍රශ්න අංක 4. ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග, පාලම්, වැව්, ඇලමාර්ග, පාසල්, පානීය ජල සම්පාදන වැනි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2026 අයවැය යටතේ විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ඇත. එයට අමතරව කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීම, ප්‍රවාහන සේවා සැපයීම, සෞඛ්‍ය පහසුකම් සැපයීම වැනි සේවාවන් සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇත. තවද හදිසි සහ අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතයට සිදු වූ අහිතකර බලපෑම් යථා තත්ත්වයට පත්කිරීම සඳහාද විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් සලසා ඇත. ඒ යටතේ දිත්වා ව්‍යසනය හේතුවෙන් විනාශයට පත් වූ ග්‍රාමීය යටිතල පහසුකම්, නිවාස සහ ජීවනෝපාය නගා සිටුවීම වෙනුවෙන් මෙන්ම මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමෙන් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයට එල්ල වූ අහිතකර බලපෑම් වැළැක්වීම සඳහා ඉන්ධන සහනාධාරය මෙන්ම විදුලි බිල්පත් සඳහා ලබා දුන් සහනාධාරද ප්‍රධාන වේ.
ගරු මන්ත්‍රීතුමා,
අගමැතිතුමනි, එක් අතුරු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය කියලා කියන්නේ රටක අනාගත සංවර්ධනයේ දිශානතිය පෙන්වන ප්‍රධාන සාධකයක් විදිහට තමයි අපි විශ්වාස කරන්නේ. ඒ අනුව ලබාගත් මූල්‍ය ස්ථාවරත්වය පදනම් කරගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කුමන ආකාරයේ මැදිහත්වීමක් කිරීමට ඔබතුමිය අපේක්ෂා කරනවද කියන කාරණේ දැනගන්න කැමතියි.
ගරු ග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, අධ්‍යාපන ශේත්‍රයේ 2025 26 27 වසර තුල යටිතල පහසුකම් වර්ධනය කිරීම සඳහා විශාල මෙහෙයුමක් අපි දියත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් වලට අත්‍යවශ්‍ය වන බිල්ඩින්, සේවාවන්, උපකරණ මේවා සියල්ලම අපි දීමට දෙමින් පවතිනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ අපි මේ අවුරුද්දේ අලුත් කරිකියුලම් එක දියත් කරපු නිසාත් ප්‍රාථමික පාසල් වලට අපි විශේෂ අවධානයක් දීලා ඒවා නවීකරණ වැඩසටහනක් මේ වෙලාවේ ක්‍රියාත්මකයි. ඒ වගේම තමයි එන අවුරුද්දේ සිට 6 වසරේ ක්‍රියාකාරකම් සඳහාත් ඩිජිටල් පහසුකම් සපයන ඒ යටිතල පහසුකම් මේ වෙනකොට අපි සැලසුම් කරලා දියත් කරලා තියෙනවා. ඒ වගේම අපි අවුරුදු 5ක සැලැස්මක් හදලා තියෙනවා වෘත්ති අධ්‍යාපන ශේත්‍රයෙන් විශාල පිම්මක් ලබා ගන්න. ඒ කියන්නේ එන අවුරුද්දේ සිට හඳුන්වා දෙන වෘත්ති අධ්‍යාපන ධාරාව තුල ඒ ධාරාව ඉවර වෙලා දරුවෙක් එළියට යනකොට ඒ ශේත්‍රයේ අදාළ ඉහළ අධ්‍යාපනයක් උසස් අධ්‍යාපනයට සමානව ලැබිය යුතු පුහුණුව සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් මධ්‍යස්ථාන 50ක් හදන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා, ඒ කියන්නේ පරිපාලනය පැත්තෙන්ද දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට ආධාරයක් වෙන විදියටත් ගුරුවරුන්ගේ වැඩ පහසු වෙන විදියටත් ඩිජිටල්කරණය සඳහා අවුරුදු 5ක සැලසුමකත් අපි සැලසුම් කළා. ඒකේ අවුරුද්දේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. මේ සියල්ලම අපිට කරන්න හැකි වෙලා තියෙන්නේ රජයේ ආදායම මේ විදියට වැඩිවීම තුලින්. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතා.
ගරු කතානායකතුමනි, මම අගමැතිතුමගෙන් අසන මේ ප්‍රශ්නය රාජ්‍ය විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ගැටලුව සම්බන්ධයෙන්. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වන සිසුන්ගේ ශාස්ත්‍රීය කටයුතු නිස්ලෙස පවත්වාගෙන යාම සඳහා සුදුසු හා ආරක්ෂිත නේවාසිකාගාර පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය කාරණයක්. මේක පළවෙනි ප්‍රශ්නය. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන සිසුන් අතරින් මේ වන විට නේවාසිකාගාරයට පහසුකම් අහිමි වී ඇති සිසුන් ප්‍රතිශතය කොපමණක්ද? දෙවැනි ප්‍රශ්නය, 2025 සහ 2026 අයවැය ලේඛන මගින් නව නේවාසිකාගාර ඉදිකිරීම සහ පවතින නේවාසිකාගාර ප්‍රතිසංස්කරණයේ උදෙසා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? තුන්වැනි ප්‍රශ්නය, රජයේ නව වැඩපිළිවෙල හරහා නව නේවාසිකාගාර කොපමණ ප්‍රමාණයක් පිහිටවන්නේද? එමගින් සිසුන් කොපමණ ප්‍රමාණයකට නේවාසික පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේද? හතරවෙනි ප්‍රශ්නය, විශ්වවිද්‍යාල මගින් වලින් බාහිර සිසුන් වෙත නේවාසිකාගාර පහසුකම් සපයන ස්ථානවල යම් ප්‍රමිතියකින් යුතුව කටයුතු කිරීමට අදාළව යම් මාර්ගෝපදේශයක් හෝ නියාමනයකට අදාළව පළාත් පාලන ආයතන සමග සහයෝගයක් ඇතිකර ගැනීමට අදහස් කරන්නේද?
ගරු
අග්‍රාමාත්‍යතුමනි, ප්‍රශ්න අංක 1 පිළිතුර ඇමුණුම එක ලෙස සභාගත කරමි. ප්‍රශ්න අංක 2 වැය ශීර්ෂය 214 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2025 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 376යි 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණයේ උදෙසා රුපියල් මිලියන 453යි වැය ශීර්ෂ 126 අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 400යි 2026 නව නේවාසිකාගාර ඉදිකිරීම සඳහා උදෙසා රුපියල් මිලියන 1500යි. ගරු කතානායකතුමනි, මේ සියලුම මුදල් දේශීය ප්‍රතිපාදන අපි ණය වෙලා නෙවෙයි මේ හොස්ටල් ව්‍යාපෘතිය කරන්නේ. ඒ වගේම 2025 හා 2026 අයවැය ලේඛන මගින් විදේශ ණය යටතේ නව නේවාසිකාගාර ඉදිකිරීම උදෙසා වෙන්කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි විදේශ ණය යටතේ නව වයඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය, සෞදි සංවර්ධන ණය යටතේ නේවාසිකාගාර සඳහා 2026 රුපියල් මිලියන 321යි. සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය එකක් සෞදි ණය යටතේ නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 331ක් වෙන් වෙලා තියෙනවා. නේවාසිකාගාර නවීකරණය සඳහා වයඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය මේකත් සෞදි ණය යටතේ රුපියල් මිලියන 10.446ක් වෙන් කළා තියෙනවා. මේ යටතේ 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 466ක් 2026 වර්ෂය සඳහා ප්‍රතිපාදනය රුපියල් මිලියන 662.46ක් වෙන් වෙලා තියෙනවා. ප්‍රශ්න අංක 3 නව නේවාසිකාගාර 55ක් 2025-26 වර්ෂවල අපි සහ ඉදිරියට හදන්න નિયમિતයි. නේවාසිකාගාර පහසුකම් සැපීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන් ප්‍රමාණය 16,000ක්. ප්‍රශ්න අංක 4 ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් හොස්ටල් පොලිසි එකක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව UGC එක විසින් සකස් කරමින් පවතින අතර එයට පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධ මාර්ගෝපදේශද ඇතුළත් වේ. ගරු කතානායකතුමනි, ඔබ දන්න පරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පෞද්ගලිකව නේවාසිකාගාර එහෙම නැත්නම් නිවාස ලබාගෙනත් ඉන්න අවස්ථා වුණ තරම් තියෙනවා ඔබ දන්නවා එක. නමුත් ඒවැයි යම්කිසි මාර්ගෝපදේශයක් නැහැ. ඒවැයි ආය කිරීම, ඒවැයි තිබිය යුතු අවම තත්ත්වයන් පිළිබඳ මාර්ගෝපදේශයක් මෙතෙක් කල් තිබෙන්නේ නැහැ. නමුත් දැන් අපි ඒ සඳහා මාර්ගෝපදේශ ඔවුන්ගේ සුරක්ෂිතභාවයත් ආර්ථික ඒ කියන්නේ උන් සූරා කෑමට ලක් නොවන විදිහේ යම්කිසි මිල ගණන්වල ගයිඩ්ලයින්ස් උත් අපි නිකුත් කරන්න දැන් සැලසුම් කරගෙන යනවා. යෝජිත ප්‍රතිපාත්‍ය මේ වන විට UGC හි විෂය පතය යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලය විසින් සමාලෝචනය කරමින් පවතී. මෙම වැඩසටහන UGC විසින් රාජ්‍ය විශ්වවිද්‍යාල සමග ඍජුව සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විට පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර නොමැත. මෙම ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ සිසුන් සඳහා සාධාරණ විනිවිදභාවයෙන් යුත් ආරක්ෂිත දැරිය හැකි ප්‍රවේශ විය හැකි සහ සියලු දෙනා ඇතුළත් කරගන්නා නේවාසිකාගාර පහසුකම් සහතික කිරීමයි. විශේෂයෙන්ම ආබාධිත සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර අවශ්‍යතා ගැනත් මේ ව්‍යාපෘතිය හරහා අපි සලකා බලලා ඒවා ආමන්ත්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ස්ථාන ලබා ගැනීමට නොහැකි වන සිසුන්ත ලියාපදිංචි පෞද්ගලික නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකි බවද මෙම ප්‍රතිපත්තිය මගින් පිළිගනු ලබයි. පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන යටතේ නවාතැන් පහසුකම්, සනීප ආරක්ෂාව, ආරක්ෂාව, ප්‍රවේශ පහසුකම්, දැරිය හැකි මිල සහ ශිෂ්‍ය සුභසාධනය සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම සාධාරණ ලෙස ස්ථාන වෙන් කිරීම, විශේෂ අවශ්‍යතා ආබාධිත සහිත සිසුන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීම, පෞද්ගලික නේවාසිකාගාර අධීක්ෂණ කමිටුවක් මගින් අධීක්ෂණය කිරීම, නිතිපතා පරීක්ෂා කිරීම සිදු කිරීම සහ අනුකූල නොවන නේවාසිකාගාර සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහාද විධිවිධාන ඇතුළත් වේ. විශ්වවිද්‍යාල වෙතින් ලැබෙන නිරීක්ෂණ සහ නිර්දේශ සලකා බලා ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධනය කිරීමෙන් අනතුරුව ඒ අවසන් කිරීමේ ක්‍රියාවලියට යොමු කිරීමට UGC අපේක්ෂා කරයි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම මුල් ප්‍රශ්නයට අනුබද්ධව අග්‍රමත්තුමියගෙන් අතුරු ප්‍රශ්න පළවෙනි එක විදිහට අහන්න කැමතියි. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාල අවට නේවාසිකාගාර පහසුකම් නැත්නම් බෝඩින් පහසුකම් යම්තරමක් දුරට හෝ ලබා ගත හැකිවත් විශේෂයෙන්ම සබරගමුව, අග්නිදිග, වවුනියාව සහ නැගෙනහිර වැනි ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාලන්හි විශ්වවිද්‍යාල අවට මේ බෝඩින් පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එබැවින් මේ ග්‍රාමීය හා ප්‍රාදේශීය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් මුහුණ දෙන මේ උග්‍ර නේවාසිකා ගැටලුව විසඳීම සඳහා මේකේ ප්‍රමුඛතාවය නේවාසිකාගාර හදද්දී ඒකේ ප්‍රමුඛතාවය ලබා දීම සඳහා මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් තියෙන වැඩපිළිවෙළ කුමක්ද කියලා දැනගන්න කැමතියි.
කතානායකතුමනි, නේවාසිකාගාර 55 තුලින් අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා නම් කර පරිදි අර අර්බන් පළාත් වලින් ඒ කියන්නේ නාගරික ප්‍රදේශ වලින් දුරස්ථව පවතින විශ්වවිද්‍යාල වලට අපි ව්‍යාපෘති අට වශයෙන්ම පටන් ගත්තේ වවුනියා විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර දෙකක් සමග. ඒ නිසා මේ වෙනකොට වවුනියා කිලිනොච්චි අග්නිදිග ඌවවෙල්ලස්ස සබරගමුව වැනි විශ්වවිද්‍යාල වලට තමයි අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. එතන තමයි මේ ප්‍රශ්නේ උග්‍ර ලෙස තියෙන්නේ. ඒ වගේම තමයි අර අපි මේ අපේ අර නේවාසිකාගාර ප්‍රතිපත්තිය තුළ අපි සලකා බලන දෙයක් අපිට සියලුම ශිෂ්‍ය එවැනි පළාත්වල පුද්ගලිකව හොයාගන්න තියෙන නේවාසික පහසුකමුත් සීමා සහිත නිසා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් හරහා උදාහරණයක් ඇටියට රජය පැත්තෙන් ඉඩම ලබා දීමේ එකඟතාවය මත අපිට වැඩිපුර නේවාසිකාගාර ඉදිකිරීමේ අදහසක් ඒක ගැනත් අපි සලකා බලනවා. මේක මේ වෙනාවේ අපි ඒ විශ්වවිද්‍යාලයක සාකච්ඡා කරමින් ඉන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විදිහට මම අහන්න කැමතියි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ප්‍රතිපත්තිමය තීරණ වලට අනුව නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්නේ පළමු වසර සහ අවසන් වසර සිසුන් සඳහා පමණයි. මේ නිසා දෙවන සහ තෙවන වසර සිසුන්ට බාහිර බෝඩින් කරා යෑමට සිදුවී තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාල අවට බෝඩි පහසුකම් සොයා ගැනීම අපහසු අතර පවතින ස්ථානවල අධික මිල ඒ වගේම අවම පහසුකම් සහිත වීම වගේ කාරණා බලපානවා. මේ දුෂ්කරතා නිසා බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා විශ්වවිද්‍යාල සිසුන් තමන්ගේ අධ්‍යයන කටයුතුන් ඈත් වෙලා සරසවියෙන් අයින් වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රජයෙන් ගන්න පියවර විශේෂයෙන්ම කළ වගමැතිවගෙන් මම අහන්න කැමතියි. මුල් ප්‍රශ්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ගැන පමණක් සඳහන් වුවත් පාර්ලිමේන්තු පනත්මගින් ස්ථාපිත කරලා තියෙන සාගර විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය, පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය වැනි ආයතන මෙන්ම ජාතික උසස් අධ්‍යාපන ඩිප්ලෝමා HND ආයතනවල අධ්‍යාපනය ලබන දහස් ගාණක් දරුවෝ ඉන්නවා. මෙන්න මේ දරුවන් සම්බන්ධයෙන්ුත් නේවාසිකාගාර පහසුකම් ලබා දීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ නැත්නම් අමාත්‍යාංශයේ ස්ථාවරයක් මගද කියලා දැනගන්න කැමතියි.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, පෞද්ගලික නේවාසිකාගාරවල සිටින සිසුන් පිළිබඳව මගේ පිළිතුරේම එකට තිබ්බා. අපි අවම ප්‍රමිතීන් දැන් සකස් කරලා තියෙනවා. එතකොට ඒකේ යම් මිලපාලනයක් එවැනි කාරණා අපි සලකා බලනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, විශේෂයෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යුනිවර්ටෙක් ඕෂන් යුනිවර්සිටි වලත් මේ අපි ඉදිරියට සැලසුම් කරලා තියෙනවා නේවාසිකාකාර පහසුකම් සහ ශිෂ්‍යයන්ගේ සුබසාධනය. නේවාසිකාකාර විතරක් නෙවෙයි, ශිෂ්‍ය සුබසාධනය පිළිබඳ අවධානය දීම සහ සැලසුම් කිරීමට අර මම කියපු අර අපි 50ක් දියුණු කරන්න යනවා ඒ දිස්ත්‍රික්කයට දෙක ගානේ, ඒ සැලැස්ම තුළ මේ කරුණුත් සලකා බලන්න නියමිතයි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා.
The right honorable Prime Minister அர்னி அமர்சூரி அவர்களே, இன்னும் இரண்டு வாரத்திலே உங்களது அரசாங்கம் பதவியேற்று இரண்டு வருடங்கள் பூர்த்தியாகும் நிலையிலே இந்த நாட்டில் வாழக்கூடிய மிகவும் பின்தங்கிய மலையக தமிழ் மக்கள் தொடர்பாக நீங்கள் செய்து கொடுத்திருக்கக்கூடிய காரியங்களை தெரிந்து கொள்ள விரும்புகிறோம். தொடர்பாக எழுத்து மூலமான வினாக்களை உங்களை சமர்ப்பித்திருக்கிறேன். 2024 செப்டம்பர் 23 அன்று ஆட்சி பொறுப்பை ஏற்றுக்கொண்ட பின்னர் மலையக சமூகத்துக்காக தேசிய மக்கள் சக்தி அரசாங்கத்தினால் மேற்கொள்ளப்பட்ட நடவடிக்கை தொடர்பிலே பின்வருவன உள்ளிட்ட தகவல்களை சபைக்கு நீங்கள் அறிவிப்பீர்களா? 1. முந்தைய அரசாங்கங்கள் கட்ட ஆரம்பித்து முடிவடையாமல் எஞ்சிய வீடுகளிலே இதுவரை பூர்த்தி செய்யப்பட்டு பயனாளிகளிடம் கையளிக்கப்பட்ட வீடுகளின் எண்ணிக்கை. 2. அரசாங்கத்தினால் வழங்கப்பட்ட காணிகளிலே புதிதாக தீர்மானிக்கப்பட்டு பயனாளிகளிடம் கையளிக்கப்பட்ட வீடுகளின் உண்மையான எண்ணிக்கை. 3. தேசிய மக்கள் சக்தியின் அட்டன் பிரகடனத்திலே உறுதியளிக்கப்பட்ட காணி உரிமை அடிப்படையிலே இதுவரை காணி ஒதுக்கீடு செய்யப்பட்ட தோட்ட வாரியார பயனாளிகளின் எண்ணிக்கை. 4. 2025 மார்ச் மற்றும் டிசம்பர் வரவு செலவு திட்டங்களிலே நெவேடா என்ற மலை அதிகார சபைக்கு ஒதுக்கப்பட்ட அபிவிருத்தி நிதி எவ்வளவு? ஐந்தாவது 2018 ஆண்டின் 32 இலக்க சட்டத்தின் கீழ் நிறுவப்பட்ட நெவேடா மலை அதிகார சபை நிறுவனத்தை அழிப்பதற்கு ஒழிப்பதற்கு இல்லாமக்குவதற்கு ஒரு அரசாங்கம் தீர்மானித்துள்ளதா? ஆறாவது, தமிழ் போ கூட்டணி பிரித்துவதை தொடர்ந்து இந்திய பிரதமர் நரேந்திர மோடி அவர்களினால் அறிவிக்கப்பட்ட இந்தியாவின் 10,000 வீடு அமைப்பு திட்டத்தின் கீழ் காணிகள் விடுக்கப்பட்டதன் பின்னர் இதுவரை பூர்த்தி செய்யப்பட்டு பயனாளிகளிடம் பயிலிக்கப்பட்ட வீடுகளின் எண்ணிக்கை எவ்வளவு? ஏழாவது, 2025 அக்டோபர் 12 அன்று பண்டாரவளையிலே அமைச்சர் இருக்கிறார், சமந்த வித்யாரட் இருக்கிறார், அவர் தலைமையிலே அவரது முன்னிலையிலே சுமார் 2,000 தோட்ட தொழிலாளர்கள் குடியிருப்பாளர்களுக்கு வழங்கப்பட்ட ஆவணங்களின் சட்டப்பூர்வ நிலை என்ன? அது என்ன ஆவணம் உறுதியான சொல்லுங்கள். எட்டாவது, தோட்ட மக்களுக்காக குறிப்பா தித்துவ அனர்த்தத்தால் பாதிக்கப்பட்டவர்களுக்காக பல்மாடி வீடு திட்டம், தொடர்மாடி வீடு திட்டம், அதற்கு அரசாங்க அனுமதி வழங்கியுள்ளதா? அவ்வாறாயின் அதற்கு நிதி ஒதுக்கீடு, அமைவிடங்கள் மற்றும் நிர்மாணிக்கப்பட உள்ள வீட்டு தடங்களின் எண்ணிக்கை என்ன?
Honorable Prime Minister.
Honorable Speaker, question number 1. Construction of 962 incomplete housing units have been completed and the number of houses handed over to the beneficiaries are 629. Number of houses scheduled to be handed over to the beneficiaries are 333. Question number 2. Disaster housing projects, the Indian housing project and estate housing projects are being implemented on land provided by the government. Under the disaster housing projects, 392 housing units are currently under construction through district secretariats, while construction of 118 housing units have been completed and are scheduled to be handed over to the beneficiaries. Under phase 4 of the Indian grant, 10,000 housing project, construction work of works of 522 housing units out of 1,300 housing units are under construction, have been completed and scheduled to be handed over to the beneficiaries. Question number 3. The policy of the government is to provide a house with a 10-perch plot of land for the plantation community. Accordingly, under the ongoing Indian Grant Housing Program, housing projects have been initiated in 129 estates for 2,184 beneficiaries who have met the primary eligibility criteria to receive a house, and the beneficiary list categorized by estates tabled as Annex 1. Question 4. Allocations are not directly earmarked for the New Villages Development Authority for the plantation region, NEVIDA, and allocations for the development programs of this authority are provided through the allocations of the Ministry of Plantation and Community Infrastructure. Accordingly, allocations for the years 2025 and 2026 have been earmarked as follows. 2025 allocation, Sri Lankan rupees 42.5 million. 2026 allocation, Sri Lankan rupees 85 million. Capital, yes. You want the breakdown? I don't have that information right now, but I will provide it to you. Question 5, no. Question 6, under the Indian grant 10,000 housing project, construction works of 522 housing units out of 1,300 units have been completed and these houses are scheduled to be handed over to the beneficiaries. Furthermore, preliminary work is currently underway to construct 2,529 housing units under this scheme in this year. Question number 7, it is a formal notification document informing that the beneficiary has met the primary eligibility criteria to receive a house under phase 4, which is the stage 2 of the Indian Grant Housing Project. Yes. Question 8, distribution of lands reserved for tea cultivation in plantation areas to the community could impact the tea economy, and lands available in estate regions are limited, and also the lands are limited due to the reason of exposing several areas to landslide risk. I'm sure Honourable Member is well aware of these facts. Therefore, the feasibility of constructing apartment complexes for the convenience of the plantation community is currently being explored, but a final decision has not yet been taken in that regard.
Honourable Manoh Ganeshan, questions number 1.
any benefit. பிரதமர் அவர்களே, கடந்த 2025 வருடத்திலே 17ஆம் திகதி மார்ச் மாதம் கௌரவ அமைச்சர் பெருந்தோட்டத்துறை அமைச்சர் சமது தியரட்ன் அவர்கள் எனக்கு எனது கேள்விக்கு அளித்த பதிலிலே 2025 வருடத்துக்குள்ளே 6000 வீடுகள் கட்டித் தருவதாக உறுதியளித்தார். அது அன்சாலில் இருக்கிறது, எடுத்து பார்த்துக் கொள்ளலாம். 14/3/25 கடந்துவிடும், ஆனால் நடைபெறவில்லை, பிரச்சனை இல்லை. நீங்கள் சமீபத்திலே 50 வீடுகளை கட்டி முதலே அவரது மாவட்டத்திலேயே மக்களுக்கு வழங்கினீர்கள், நல்ல விஷயம், பாராட்டுகிறேன், பிரச்சனை இல்லை. ஆனால் 50 வீடுகள் என்பது நீங்கள் சொன்ன உறுதியளித்த அந்த தொகையிலிருந்து மிகவும் குறைந்த ஒரு தொகை என்பதை புரிந்து கொள்ள வேண்டும். நீங்கள் ரெண்டு வருடங்கள் முடிந்துவிட்டது, ரெண்டு வருடங்களிலே 50 வீடுகள் பல நாடுகளுக்கு வழங்கப்பட்டிருக்கின்றன. அதை மிகைப்படுத்தி காட்டி நீங்கள் கடந்த 6000 வீடுகளை கட்டுவதாக கடந்த வருடம் தந்த உறுதிமொழியை அதுக்கு முரணாக இருக்கிறது என்பதை நீங்கள் ஏற்றுக்கொள்ள வேண்டும். அதையடுத்து கடந்த காலங்களிலே இந்த துறை பொறுப்பை சார்ந்திருந்த நாங்கள் ஒற்றுமை செய்யவில்லை என்பது போன்ற ஒரு தோற்றப்பாட்டை ஏற்படுத்தி கொள்கிறீர்கள், அப்படி என்பதை ஏற்றுக்கொள்ள வேண்டும். அதாவது இலங்கை அரசாங்கத்துக்கு திரைச்சேரிக்கு கஷ்டம் துன்பம் பெரும் பொறுப்பு வரக்கூடாது என்பதற்காக நாங்கள் முயற்சி செய்து இந்திய பிரதமருடன் பேச்சுவார்த்தை நடத்தி 10,000 வீடுகளுக்கான உறுதிப்பாட்டை வாங்கியிருக்கிறோம். எங்களுக்கு அல்ல, அரசாங்கத்துக்கு, இலங்கை நாட்டுக்கு. இன்று அந்த பெருமதி ஒரு வீட்டுக்கும் 20 லட்சமாக இருக்கிறது. ஆனால் காணி டெல்லியிலிருந்து வர முடியாது, காணிங்கதான் செய்ய வேண்டும், பணம் பெறுகிறது, காணி கொடுங்கள். ஆக இன்று மலைய மக்களை பொறுத்தவரையிலே வீட்டை விட காணி உரிமைத்தான் தேவையாக இருக்கிறது, காணி தரங்கள் சொல்கிறார்கள். ஆனால் உங்களது வேகம் போதுமானதாக இல்லை, குறைவாக இருக்கிறது, அதை ஏற்றுக்கொள்ள வேண்டும். பாருங்கள், அந்த கடந்த வருடம் பண்டாரவளையிலே பெரிய ஒரு விழா நடத்தி நாட்டின் ஜனாதிபதியையும் அழைத்து வந்து நீங்கள் 2000 பேருக்கு மேற்பட்டவர்களுக்கு பத்திரம் வழங்கினீர்கள், உங்கள் அரசாங்கம் உங்கள் வாயிலேயே அது உறுதி பத்திரம் அல்ல, லெட்டர் இன்டென்ஷன், உங்களது அபிப்பிராயம் தெரிவிக்குமாறு கடிதம் என்று கூறினீர்கள். நல்ல விஷயம், நன்றி, உண்மை சொல்லுக்கு நன்றி. ஆனால் அன்று அப்படி சொல்லவில்லை, உறுதி பத்திரம் வழங்கிய சொன்னீர்கள்.
Honorable member, there is no dispute that you have been concerned about the issues of the Malaya community. I don't think anyone disputes that. I'm going to invite the minister, relevant minister, whose name also you mentioned, to respond in detail to the questions that you have raised.
ඔබතුමාගේ ගරු මනෝකනිෂන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න පුළුවන්. විනාඩි දෙකක් ගන්න, ඊට වැඩි දෙයක් ගන්න බෑ. ආ ගරු අමාත්‍යතුමා.
අගමැතිතුමිය අවස්ථාව දුන්නේ අමැතිවරයා හැටියට මේකට සාධාරණ උත්තරයක් ලබා දෙන්න. එතුමා මගේ නමත් සඳහන් කරමින් කියපු නිසාත් මට ඒ පැත්තනොත් අයිතියක් තියෙනවා. ගරු කතානායකතුමනි, ගරු මනෝ ගණේෂන් මන්ත්‍රීතුමනි, ඔබතුමාට පැහැදිලි කරන්න කැමති එකක් ඔබතුමා නගපු තර්කයක් තියෙනවා. අපි නිවාස 6000ක් හදනවා කිව්වා, ඒක තාම කෙරලා නැහැ කියලා. නිවාස 6000ක් නෙවෙයි, ඊට වැඩි ප්‍රමාණයක් හැදෙනවා. එකක් ඔබතුමා දන්නවා, නිවාසයක් හදනවා කියන එක මේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබතුමා වැඩිපුර පැහැදිලි කරපු හපුතලේ හල්දුම්මුල්ල කබරගල නිවාස 51 ජනාධිපතිතුමා කියලා විවෘත කරපු එක. ගරු කතානායකතුමනි, 2023 වසරේ මාර්තු මාසයේ අධික වැස්සත් එක්ක ලයිමක් නායකියා ගියාට පස්සේ මෙතුමාගේ පාලන කාලේ හිටපු මැති ඇමතිවරුත් නිලධාරීත් කරපු දේ තමයි වහලා තිබුණු අබලං වෙච්ච තේ කර්මාන්තශාලාවක පවුල් 50ක් සහ දරු පැටවුන් එක්ක 200 ගානක් පදිංචි කළා. ඒ ජනතාවගේ භාෂාවෙන් කිව්වොත් අනාථ කඳවුරක් දැම්මා. ඒ කඳවුරේ තමයි පහුගිය දවස් වෙනකම් මේ අය හිටියේ. ඉතින් ඒ අයට ගෙයක් හදලා දෙන්න ඒ කාලේ මොන යම් හොයතුවක් නිසා බැරි වුණා. මේ රජයේ පත් වුණාට පස්සේ තමයි 2025 මාර්තු මාසේ 15 වෙනිදා මුල්ගල් තියලා ඒ නිවාස ව්‍යාපෘතිය අපි පටන් අරගෙන හමුදාව ඒකට ශ්‍රමදායකත්වය දුන්නා. ඒක අවසන් කරලා වසර 3.5ක් කඳවුරක හිටපු අයට අපි ගෙවල් 50 ලබා දුන්නා. එතකොට ඒ කාලේ මෙතුමාගේ කාලවල වල තිබුණේ මලේගම් ප්‍රජාවට පර්චස් 7ක ඉඩමක් තමයි දෙනවා කියලා පොරොන්දුව තිබුණේ. අපි ඒක පර්චස් 10 දක්වා වර්ධනය කළා, වැඩි කරා. පර්චස් 10 දුන්නා. එතකොට අපි ඔය පූනාගල හදපු ගෙදරක වටිනාකම එදා ජනාධිපතිතුමා ගිය වෙලාවෙත් අදාළ නිලධාරීන් පැහැදිලි කරා. අපි දාපු මුදලේ වටිනාකම 182ක් වෙනවා. ඒ කියන්නේ ඉඩමට 105ක් දාලා 82ක් වෙනවා. එතකොට අංග සම්පූර්ණ අපි ගියක් ලබා දුන්නා. එතකොට එදාම පූනාගල තිබුණු උත්සවයේදී ඔබතුමා ඉස්සලා මතු කරා මේ දෙන්නේ හිමිකම් පත්‍රයක් කඩදාසියක් විතරයි, ඒක වළංගුභාවයක් නැහැ කියලා. මම ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපි ඒ කට්ටිය සූදානමින් ඉන්නවා සින්නක්කර ඔප්පුව ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. එතකොට එදා පූනාගලදී අපි සින්නක්කර ඔප්පු 1000 ඒ සින්නක්කර ඔප්පු 168 සින්නක්කර ඔප්පු 168ක් මලේගම් ප්‍රජාවට ලබා දුන්නා. සින්නක්කර ඔප්පුවක් සරලව හදන්න පුළුවන් කමක් නැහැ. මේ ඉඩම් වතු සමාගම් වලට තියෙන්නේ. ඒ වගේ ඊළඟට ඒ වතු සමාගම් වලට ඒවා ලබා දීලා තියෙන්නේ එක්කෝ රාජ්‍ය වැවිලි සංස්ථාව, එක්කෝ ජනවසම ලබා දීලා තියෙන්නේ. ඒවා ලබාගෙන තියෙන්නේ LRC එකේ. එතකොට LRC එක තියෙන්නේ අපේ කෘෂිකර්ම ඇතුමා යටතේ. ඉතින් ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඔප්පු හදන ක්‍රියාවලිය දිගටම යනවා. එතකොට ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් දෙන්නේ හිමිකම් පත්‍රයක් තමයි. ඔබතුමාලට ඇතුළු සමහරුන්ට මම දන්නවා වේදනාවක් තියෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව ආවට පස්සේ තමයි මලේගම් ප්‍රජාවට අයිතිවාසිකම් ලබලා දීලා තියෙන්නේ. වැඩිම නිවාස ඉදිවෙමින් තියෙන්නේ දැන්. ඒ වගේම වතුකම්කරු ප්‍රජාවට වැටුප වැඩියෙන් වැඩි කරලා දුන්නේ මේ ආණ්ඩුව තමයි. අපි හෙට උදෑසන අපි මහනුවරදී බිලියන 45ක් නැත්තම් මිලියන 4500ක් අවුරුදු 20ක් ලබා නොදුන්න වතුකම්කරුවන්ගේ හිඟ අර්ථ සාධක මුදල් හෙට මහනුවරදී අපි ලබලා දෙනවා. එතකොට මෙයාලට වේදනාවක් එනවා. ඒක වෙනම කාරණයක්. එහෙනම් අපි ඉවට ඉඩමුත් දෙනවා, ගෙවලුත් දෙනවා, පරි වැඩි කරලා දෙනවා, අයිතිවාසිකම් ලබලා දෙනවා කියන එක ඔබතුමාට මතක් කරන්න කැමති.
ගරු මනෝ ගණේෂ් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න පුළුවන්. විනාඩි දෙකක් ගන්න ගරු මන්ත්‍රීතුමා.
දැන් අගමැතිතුමිය, මේක සම්ප්‍රදායක් තියන්නේ. මේ ප්‍රශ්නේ අගමැති වෙලියම කරන ප්‍රශ්නය. එතුමාට ඕන නැ වෙලාව කරන් කතා කරන්න පුළුවන්. කරුණාකර අගමැතිතුමිය ගරු කරලා
පොඩ්ඩක් ඉන්නකෝ.
දැන් මෙතන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ දෙන කේන්තිය කෝපය ඔක්කොම මට තේරෙනවා. කారణ අපිට වේදනාව නෙවෙයි, වේදනාව තියෙන ඔයගලන්ට. මොකද
ගරු මන්ත්‍රීතුමා කියලා, ගරු මන්ත්‍රීතුමා ඔබල අතුරු ප්‍රශ්නේ අහන්න
හදන බලන් ගලා තියෙන්නේ. ගමන්න අදන්න
ගරු මන්ත්‍රීතුමා.
තව තුනක් තියෙනවා. තව පණ දෙකක් අදන්න. කීයක් අදන්න? ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. තව පණ දෙකක් අදන්න. ප්‍රශ්නයක් නැවොත්
ඔබතුමාට කතාවට වාර්තා ලබා දීලා තියෙන්නේ. අතුරු ප්‍රශ්නේ අහන්න ගරු මන්ත්‍රීතුමා.
අපි මොන කරේ නැගර කියන්න එපා. ඔබතුමා මේ කියන ඉතනවද මම අහන්නේ. අපි මෙතන පෙර පටන් ගත්තා. කොයි සතක් කියලා කිව්වා. දායකයන් කියනවා, දායක රණිරු ක්‍රසිංහ මහත්මයා කාලෙම පටන් ගත්තා දෙවනි සැරේ ආවනකොට. දැන් මේගොල්ලන් ගෙනාවේ නැහැ. හරිද? අපි අත පටන් ගත්තා. දැන් ඔව් සින්නකර ඔප්පු දුන්නා මේ ගායන කරුණාධර කැමතිතුමා ඉන්න ඔබ දුන්නා පටන් ගත්ත කොතන පටන් ගන්න එපායේ අපි පටන් ගත්තා කියලා පිළිගන්න ඇයි බැරි එක අපි වැඩ කරන එකට ප්‍රශ්නයක් නැහැ හැබැයි පටන් ගත්ත අපි කරගෙන පිළිගන්න ඕන
ගරු මන්ත්‍රීතුමා
ඔබතුමා අපි උනා කරේ නැහැ කියලා
දෙනවා ගරු මන්ත්‍රීතුමා
මේතුමා කියන මේතුමා
මට
ගිය අවුරුද්දේ
ගරු මන්ත්‍රීතුමා
ආත්ම සියතර වෙනිදා පොඩ ගන්න මට පොරොන්දු වුණා 6000 ගදනවා කියලා 6000 6000 මීට කටුදාක වෘදි කුඩතර දුන්නා කරේ නැහැ දෙකේ කාර වැස්සක වැස්ස කියලා කියනවා වැස්ස එපතන වෙනවනේ ඒක ප්‍රශ්නයක් නැහැ පොරොන්දු ඉෂ්ට කරන බැරි වුණා කමන්නේ මම පිළිගන්නවා නමුත් බොරු කියන්න දෙන්න එපා අපි වටන දෙන්න එපා පඩි වැඩි කරා තමයි පඩි වැඩි කරා වගේ බරත් වැඩි කරා කියලා අන්න එනිසා එහෙම කතා කරන්න එපා බොරු කරන්න එපා ඕගොල්ලන් දැන් අන්දනවා මලෙගේ ජනතාව අන්දනවා ඕගොල්ලන් දැන් බලනකොට ජනාවතු අන්දනවා ජනාවතු අන්දනවා එයාත් එක්ක ගිහිල්ලා දෙන්න දිනවා ජනාව විතරයි කතුරුප්පු ඕගොල්ලන් ඉන්නේ
එතුමා ප්‍රශ්නයක් මතු කරේ නැහැ ප්‍රකාශයක් කරේ ඒකට අයිතිය තියෙනවනේ නමුත් අපිට රජයක් හැටියට ගරු කතානායකතුමනි ඕම් කර දේවල් නොකර දේවල් කතා කරන්න වෙලාවක් නැහැ ඒකට උත්තරේ මේ රටේ ජනතාව දීලා ඉවරයි ඒ නිසා තමයි අපි ආණ්ඩුව කරන්නේ ඒ නිසා අපි කතා කරන්නේ අපි කරන වැඩ කරපු වැඩ සහ කරන්න નિયમિત වැඩ ඒක ඇහෙනකොට ඔවුන්ට කේන්ති යන එක ගැනත් අපිට කරන්න දෙයක් නැහැ ගරු කතානායකතුමනි
ගරු සභානායකතුමා
නැංගතුම ඇත්තටම මම මේ වැවිලියා මිතුමාගේ ඉල්ලා සිටිනවා මලේගම් ජනතාවට ජාතික ජනබලය කරන වැඩ නිසා අනාථ වී සිටින ඒ දේශපාලනඥයන්ට වෙනම අනාථ නිවාසයක් හදා දෙන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් පෙදාරච්චි. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්න. පොයින්ට් එකක් නැහැ පොයින්ට් එකක් නැහැ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ගරු මන්ත්‍රීතුමා ඔබ ප්‍රශ්නයන් දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නයන් පස්සේ අහන්න නැත්තම් මට ඉදිරියට යන්න වෙනවා
මේ
ඉදිරියට යන්න කතා නැහැ ඔබතුමා අහන්න
මේ මියුත් නවත්තල්
ඔබතුමා අහන්න ඔබතුමා අහන්න නැත්තම් මට ඊළඟ ප්‍රශ්නයට යන්න
වෙනවා ප්‍රශ්න නවත්තන්න
නෑ නෑ
එන්න
හෙඩ්ෆෝන් එක දාන්න කර මන්ත්‍රීතුමා හෙඩ්ෆෝන් එක දාගන්න දාගන්න ප්‍රශ්නයක්
නවත්තන්න
ඊළඟ ප්‍රශ්නෙට මම යනවා ඔබතුමාට මේ දෙන මේ කාරණක දැනුම් දෙමින් මම මේ කරන්නේ ගරු මන්ත්‍රීතුමා ඒක පොයින්ට් එකක් නෑ කර මන්ත්‍රීතුමා පොයින්ට් එකක් නෑ ඒක තමයි කිව්වට පොයින්ට් එකක් නෙමෙයි ඔබතුමා ප්‍රශ්නේ අහන්න පොයින්ට් එකක් නෑ ගරු මන්ත්‍රීතුමා ඉතින් දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන් ඔබතුමා ප්‍රශ්නේ අහන්න පුළුවන් ඔව් ගරු දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ අහන්න එහෙම නැත්නම් මට ඊළඟ ප්‍රශ්නේ අහන්න නෑ
ඇහෙන්නේ
දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා මේ ඔබතුමාගේ ඉස්සරහ තියෙන හෙඩ්ෆෝන් එකක් අන්න එක දාගන්න එතකොට හරියනවා දිලිප් මන්ත්‍රී ඔබතුමා පොයින්ට් එක මොකද්ද
එතුමා මම අහන්න කැමති මේ සභානායකතුමා ගත්ත පොයින්ට් එක මොකද්ද ඔය ඔබතුමා හැම වෙලෙම කියන්නේ පොයින්ට් එක කියන්න කියලා මම මොනේ අන්න විච් පොයින්ට් හි රේස් දිස් ඉෂු හි කන් ඩූ දිස් මේ ඔයාලට මයික් එක දුන්නාම ගියා කියවුනනවා නෝ යූ කන් ඩූ දිස් යූ කන් ඩූ දිස් මේ ඔබතුමාට මයික් එක දුන්නාම කියවුනෝ ඒක මාර වැරදි ඉතින් අපිටත් දෙන්න එමුනා අපිටත්
ගරු දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමා අහන්න නැත්තම් මම ඊළඟ ප්‍රශ්නේ යනවා. ගරු දිලිප් පෙදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමා අහන්න ඇවිල්ලා නැත්තම් මම ඊළඟ ප්‍රශ්නේ යනවා. ඔබතුමාට අවසාන දැනුම් දීම කරන්නේ. නෑ ඒක තමයි හෙඩ්ෆෝන් එකක් දාගන්න කියන්නේ ගරු මන්ත්‍රීතුමාට ඔබතුමාට හෙඩ්ෆෝන් එකක් දාගන්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමා හෙඩ්ෆෝන් එකක් දාගන්න අන්න අර අර මන්ත්‍රීතුමාට ගෙන් කියන්නේ හෙඩ්ෆෝන් එකක් දාගන්න කියලා
වාඩි වෙන හරි හරි හරි
ඔබතුමා හෙඩ්ෆෝන් එකක් දාගන්න
දැන් හරි මගේ ප්‍රශ්න
හරි ප්‍රශ්න අහන ගරු මන්ත්‍රීතුමා
ගරු ගරු අගමැතිතුමනි ශ්‍රී ලංකාවෙන් මාලදිවයින්ට
ගරු විදාරිත මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්න අහන්න ඔබතුමාට ආයන ගරු අර්ජුන මන්ත්‍රීතුමා නෑ මුජවර මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් එක කියන්න
අරු කතානායකතුමනි මම ස්ථාවර නියෝග 137 ස්ථාවර නියෝග 137 තියෙනවා ස්ථාවර නියෝග සංශෝධනය කරමු පිනිසවන යෝජනා පිළිබඳ දැනුම් දීමක් කවර හෝ මන්ත්‍රීවරයෙකුට කරනු ලැබිය හැකිය යෝජනා කරන ලබන සංශෝධනවල කෙටුම් පතක් එම දැනුම් දීම සමග ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ දැන් ඒ එකක් දැන් විමල් අමතුමාට දීපු එකක් ආවේ නැහැ
ගරු මන්ත්‍රීතුමා
පොතේ නැහැ ගරු මන්ත්‍රීතුමා අංකෙත් නැහැ ගරු කතානායකතුමා
සුජිත් මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක කියන්නකෝ
ගරු
මන්ත්‍රී එක පොයින්ට් එකක් නෙමෙයි ගරු අරුරාජ අර්ජුන මන්ත්‍රීතුමා
මේ පාර්ලිමේන්ට් ස්ටෑන්ඩින් ඕඩර්ස් එක තියෙනවා 91H 91H එක තියෙනවා no member shall make any imputation of improper motive against another member
no කිසිම මන්ත්‍රී කෙනෙකුට දීලා නැහැ එහෙම 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 ඉන්ටර්වයු කළා නැහැ මන්ත්‍රීවරයෙක් ආරම්භය කළා නැහැ ගරු දිලිප් විදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න
හරි 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 අපි අගමැතිතුමේ ප්‍රශ්න අහලා අපි
ගරු මන්ත්‍රීතුමා දයාසිරි මන්ත්‍රීතුමා ඔබ ඔබතුමා විනයක් ඇතුව ඉන්න දැන් දෙවිනුවට ඉදිරිපත් කරන එක තියෙන දුඹුරු පාටක හරි අලු පාටක තමයි හරි අලු පාටක නෑ දිලිප් විදාරච්චි මන්ත්‍රීතුමා මේ ජෝකයක් කරගන්න එපා මන්ත්‍රීතුමා
ගරු අගමැතිතුමනි මම මගේ පළවෙනි ප්‍රශ්නේ ලංකාවෙන් මාලදිවයින්ට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංවර්ධනයට යොමු කර ඉතුරු ගල් අපනයන කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇද්ද ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති ආයතනය හෝ ආයතනය කවරේද එසේ අනුමැතිය ලබා දුන් ආයතන හතර බිටුමින් ලංකා ප්‍රයිවට් ලිමිටෙඩ් නම් වූ ආයතනයක් හම්බන්තොට වරායෙන් ඉවත් කළ කළුගල් මාලදිවයින්ට අපනයන කරන්නේද ඒ සඳහා හම්බන්තොට සිසිලසගම නැංගුරම් පොළ භාවිතා කිරීමට ඒ සමාගමට අවසර ලබා දී තිබේද ශ්‍රී ලංකා වෙරළ තීරයේ සංරක්ෂණ කළ යුතු සඳහා කළුගල් අවස්ථාවේ තිබියදී කළුගල් ආනයනය සඳහා අවසර ලබා දීමට පියවර ගත්තේ මන්ද
ගරු අග්‍රාමාත්‍යතුමිය
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා විසින් අසනු ලබන ප්‍රශ්නය සඳහා සති දෙකක කල් ඉල්ලා සිටිනවා